ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
එමනම් අපි ආරම්භ කරමු ශ්‍රී ලංකාවේ තතුවීති පිළිබඳව කතා බහ කරන්න සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම තුළින්. දැන් අපි සූදානම් ආරම්භ කරන්නට සාකච්ඡාව ශ්‍රී ලංකාවේ සිට සූදානමින් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ තතුවීති වාර්තාකරණය සඳහා. අයිබෝවන් සුබෝදෑසනක් මනෝජ්.
අයිබෝවන් සුබෝදෑසනක් විල්රුක්ෂි.
කොවිඩ් තත්ත්වය පිළිබඳව තමයි අපිට ප්‍රමුඛයෙන් මේ සතියේදීත් අවධානයට ලක් කරන්නට සිද්ධ වෙලා තියෙන්නේ. අවාසනාවන්ත ආකාරයෙන් කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳව වන තොරතුරු අපිටත් වාර්තා වෙමින් තියෙනවා. ශ්‍රී ලංකාව අපේ මාතෘභූමිය සිදුවන්නේ කුමක්ද කියන කාරණාව පිළිබඳව විශේෂයෙන් අවධානයෙන් සිටින්නේ විප්‍රවාසී විදේශගතව සිටින ශ්‍රී ලාංකික ජනප්‍රජාව විදිහට. ඉතින් මේ තොරතුරු දැන ගැනීම ඉතාමත්ම වටිනවා. මොකද සංක්‍රමණික ජනප්‍රජාවක් විදිහට ඥාති හිත මිත්‍රාදීන් දෙමාපියන් සමීපතමයන් තාමත් ඉන්නේ ලංකාවේ. අන්තර්ජාතික සංචරණ සීමා පනවල තියෙන නිසා ලංකාවට යෑමේ හැකියාවත් බොහෝ දෙනෙකුට ලැබිලා නැහැ. ඉතින් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාවේ තමන්ගේ සමීපතමයන් පිළිබඳව අවධානයෙන් සිටින මේ ශ්‍රී ලංකාවේ මේ වෙනකොට ඇති වෙලා තියෙන කොවිඩ් තත්ත්වයත් එක්ක. ඒ නිසා මේ තොරතුරු සාකච්ඡා කිරීම අපිට ඉතාමත්ම වැදගත් වෙනවා. මනෝජ්, දැන් අද වෙනකොට මේ කොවිඩ් තත්ත්වය හා සම්බන්ධ වන නවතම තොරතුරු අපිට කොහොමද වාර්තා කරන්න ඔබට පුළුවන් වෙන්නේ?
ශ්‍රී ලංකාවත් ලෝකේ බොහෝ රටවල් වගේ කොවිඩ් තුන්වන රැල්ලට පුදුරු වෙලා ඉන්නේ. අලුත් අවුරුද්දෙන් පස්සේ ටිකක් වැඩිපුර කොවිඩ් ආසාදිතින් වාර්තා වීමත් එක්ක මෙහි තරම ලංකාවේ අපිට දැනෙන්න පටන් ගත්තා. තුන්වන රැල්ලේ විසුණුකම ව්‍යාප්තිය ටිකක් වැඩි පළමු සහ දෙවෙනි රැල්ලට වඩා. ඒ අනුව ක්‍රමයෙන් ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් පොලිස් බල ප්‍රදේශ මට්ටමින් හුදකලා කිරීම කරන්න පටන් ගත්තා. ඊට පස්සේ පළාත් අතර සංචරණ සීමා පනවන්න තීරණය කළා. ඊට පස්සේ දැන් මේ ගෙවුණු සතියන්තය ඊයෙන් අවසන් වුණු මධ්‍යම රාත්‍රිය පහු වෙනකන්, ඒ කියන්නේ සිකුරාද සෙනසුරාදා ඉරිදා කියන දවස්වල දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක වුණා. විශේෂයෙන් රාමසාන උත්සවයේ දුණ සතියන්තයේ දුණ දීර්ඝ සතියන්තයක් ක්‍රියාත්මක වුණේ. අනුව අද අලුයම හතර වෙනකන් ලංකාවේ සංචරණ සීමා ක්‍රියාත්මක වුණා. දැන් එතකොට මේ මොහොතේ ඉඳලා ඒ සංචරණ සීමා ලිහිල් වෙලා තියෙනවා. නමුත් පළාත් අතර ගමනාගමනයේ සිට ලැබෙන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි. පළාත තුල වුවත් සංචරණය කරන්න අවසර ලැබෙන්නේ තමන්ගේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය මත පදනම්ව. දැන් අද දවසෙත් ඒ ආකාරයෙන් තමයි ක්‍රියාත්මක වන්නේ. රාජකාරී ක්‍රියාත්මක වෙන්නේ, අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක වෙන්නේ, ඒ වගේම රාජ්‍ය සේවා ක්‍රියාත්මක වෙන්නේ අත්‍යවශ්‍යම සේවකයන් පමණක් සේවයට කැඳවමින් දැඩිව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. පිටපලාත්වලින් සෙසු පලාත්වලට සේවකයන් ගෙන්වීම පවා සීමා කරන්න කියලා. අන්තර් පලාත් බස්වත්ත සේවයත් එතරම් ක්‍රියාත්මක වන්නේ නැහැ. අත්‍යවශ්‍ය සේවා සඳහා ක්‍රියාත්මක වන අයට පමණයි. ඒත් එක්කම පලාත් අතර දුම්රිය සේවයත් ඒ ආකාරයෙන්මයි කාර්යාල දුම්රිය කිහිපයක් පමණක් ධාවනය කරන්න තීරණය කරලා තියෙනවා. එහෙන් බැලුවට පස්සේ ටිකක් සීමා මැද මේ කොවිඩ් තත්ත්වය පාලනය කරගන්න උත්සාහ කරන ආකාරයක් තමයි මේ වන විට ලංකාවේ පේන්න තියෙන්නේ කොවිඩ් තුන්වන රැල්ලෙන් යම් ආකාරයක බැටකන මොහොතක.
නිරෝධායන නීති සම්බන්ධව යම් වෙනස්කමක් පිළිබඳව ශ්‍රී ලංකාවෙන් අපිට තොරතුරු වාර්තා වෙනවා. අපි කැමැති වැඩිදුර විස්තර දැනගන්න මනෝජ්.
ඔව්, දැන් ක්‍රමයෙන් රෝගීන් වාර්තා වීමත් එක්ක ගන්න සාමාන්‍ය ක්‍රියාමාර්ග වෙනස් වෙමින් පවතිනවා. දැන් අද දිනේ අපිට වාර්තා වෙන විදිහට චක්‍රලේඛයක් පවා නිකුත් වෙන්නේ නියමිතයි. කොවිඩ් ආසාදනය වන නමුත් රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් ඔවුන් නිවසේ තබන්න කටයුතු කරලා තියෙනවා. එතකොට නිකංම නිවසේ තබනවා වෙනුවට ඔවුන් යම් ආවේශන ක්‍රියාවලියක් යටතට යටත් කරලා වෛද්‍යවරයෙක් සම්බන්ධ කරලා නිරන්තරයෙන් වෛද්‍යවරයා දුරකථනය ඔස්සේ රෝගියා සමග සම්බන්ධ වෙමින් ඔහුට ශ්වසන අපහසුතා හෝ ඊට වඩා සංකූල තත්ත්වයන් පෙන්නුම් කරනවා නම් ඔහුව හෝ ඇයව ඒ රෝගියාව රෝහලට ගෙන්වා ගැනීමේ කටයුත්ත තමයි සිද්ධ කරන්නේ. දැන් මෙච්චර කාලෙකුත් දිනකට 2000 ඉක්මවා රෝගීන් වාර්තා වන විට ඇතැම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනුත් සඳහන් කරනවා තමන්ගේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස මට්ටමෙන් මේ වන විටත් ඇතැම් රෝගීන් නිවසේ තමයි ඉන්නේ. රෝහල්වල තියෙන ධාරිතාව සම්බන්ධයෙන් මතුවන ප්‍රශ්න නිසා ඔවුන් සංකූලතා පෙන්වන්නේ නැත්නම්, රෝග ලක්ෂණ පෙන්වන්නේ නැත්නම් ඇතැම් ස්ථානවල ටිකක් දින කිහිපයක් නිවසේ ගත කරන්න සිද්ධ වෙනවා. ඒක යම් විධිමත් ක්‍රමවේදයක් ඇතුළේ සිද්ධ කරන්න තමයි මේ වෙලාවේ උත්සාහ කරමින් ඉන්නේ. දිගින් දිගටම ඇඳන් ප්‍රමාණය වැඩි වෙනවා. දිස්ත්‍රික්ක මට්ටමින් විවිධ ස්ථාන ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත් කරමින් ඉන්නවා. නමුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා නියුක්ත කිරීමේදී යම් ප්‍රායෝගික ගැටලු මතුවන්න හැකියාව තියෙනවා. ඒක පුළුවන් තරම් පරිස්සම් වෙන්න කියන අතරේ නිරෝධායන නීති සංශෝධනය කරමින් හැකිතාක් රෝගී සත්කාරක සේවය පවත්වා ගන්න උත්සාහ කරන බවක් තමයි පේන්න තියෙන්නේ.
අපිට දැනගන්න ලැබුණා මනෝජ්, දැන් මේ ගෙවිලා ගිය සතියන්තයේදී ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් මේ එක් දිනකදී වාර්තා වුණු වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වාර්තා වුණා කියලා මේක සෝචනීය තත්වයක්. ඒ වගේම ගර්භණී මාතාවන්ගේ කොවිඩ් මරණ සම්බන්ධවත් තොරතුරු වාර්තා වෙමින් තියෙන්නේ. මේ වෙනකොට මේ කොවිඩ් මරණ සහ ආසාදිත සංඛ්‍යාව පිළිබඳව ශ්‍රී ලංකාවෙන් කොයි වගේ තත්වයක්ද අපිට දැනගන්න තියෙන්නේ?
ඔව්, දැන් ඊයේ දිනේ කොවිඩ් මරණ 21ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ රාල්වරයා තහවුරු කරලා තිබුණා. ඔබ සඳහන් කරපු විදිහට පෙරේද දිනේ කොවිඩ් මරණ 31ක් තහවුරු කරා. ඒක තමයි වැඩිම මරණ ප්‍රමාණය ලෙස වාර්තා වුණේ. ගර්භණී මව්වරුන්ගේ මරණ, ගර්භණී මව්වරුන් පිළිබඳව මේ දිනවල ලෝකෙම කතාබහට ලක් වෙලා තියෙන කොවිඩ් 3 රැල්ලත් එක්ක චක්‍රලේඛ මගින් ගර්භණී මව්වරුන්ට රාජකාරියට වාර්තා නොකරන්න කියන්නේ ආයතන ප්‍රධානීන්ට නියම කරලා තියෙනවා. ඒ අතරේ ඊයේ දිනේ තවත් ශ්‍රී ලංකාවේ ගර්භණී මරණයක් සිද්ධ වුණේ අනුව සිවුවන ගැබිණි මව ජීවිතක්ෂයටපත් වීම තමයි අනුව වාර්තා වෙන්නේ. එතකොට දැන් ඊයේ දිනේ වාර්තා වන කොවිඩ් මරණ 21ක් සමග ලංකාවේ කොවිඩ් මරණ 962ක් දක්වා වෙලා තියෙනවා. එතකොට දැන් දෛනිකව මේ වාර්තා වන සංඛ්‍යාවත් එක්ක අපිට තියෙන ගැටලුව තවත් අය 48කින් මෙය ලංකාවේ මරණ 1000 ඉක්මවා යයිද කියන තත්වය. ඒත් එක්කම ඊයේ ආසාදිතයින් 2212 දෙනෙක් වාර්තා වුණා. ඒකත් එක්ක සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 142683ක් හැටියට තමයි වාර්තා වුණේ. ඉතින් දෛනිකව වාර්තා වන ආසාදිතයින් ප්‍රමාණය 2000 සීමාව ඉක්මවා යමින් තිබෙනවා මේ වන විට.
අපි මේ ළඟට මේ එන්නත් කිරණය පිළිබඳව කතා බහ කළ තියෙන, අපි දන්නවා ශ්‍රී ලංකාවට දිගින් දිගටම ඉන්දියාවෙන් මේ ඇස්ට්‍රසෙනිකා එන්නත් ලැබුණා. නමුත් දැන් ඉන්දියාවටත් දරුණු තත්වයකට මූණ පානට සිදුවලා තියෙන නිසා ඉන්දියාවත් එන්නත් හිඟයකට මූණ පාලා තියෙනවා. ඒ නිසා ඉන්දියාවටත් මේ ස්පුට්නික් 5 රුසියානු එන්නත ලබා දෙන්නට කටයුතු කරනවා කියලා අද උදෑසන අපිට SBS ප්‍රවෘත්ති සේවයට වාර්තා වෙලා තිබුණා. දැන් එහෙම බැලුවහම ලංකාවටත් මේ ඇස්ට්‍රසෙනිකා එන්නත් සම්බන්ධව යම් ප්‍රශ්නයකට මූණ දෙන්නට සිදු වෙලා ඇති. දැන් ඒවා ලැබෙමින් පවතුනේ ඉන්දියාවෙන් නිසා මේ වෙනකම්. නමුත් අපි පසුගිය සතියේදී කතා බහ කළා, මට මතකයක් තියෙනවා මනෝජ්, මේ ස්පුට්නික් 5 සහ සයිනෝෆාම් එන්නත් සම්බන්ධව ශ්‍රී ලංකාව කටයුතු කරමින් තියෙනවා කියලා ඒවා ජනතාවට ලබා දෙන්නට. ඒ පිළිබඳව වන තත්ත්වය කොහොමද මේ වෙනකොට?
ඔව්, දැන් එන්නත් කරන්නේ බස්නාහිර පළාත කේන්ද්‍ර කරගෙන තමයි පැවැත්වෙන්නේ. ඊළඟ අදියරේදී නුවර, කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික් වලට එන්නත් කරන්නේ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට දැන් ඊයේ දිනේ සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක වන මොහොතකත් කොළඹ දිස්ත්‍රික්කයේ, කළුතර දිස්ත්‍රික්කයේ සහ දම්පා දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකදී සයිනෝෆාම් එන්නත ලබා දීම සිද්ධ වුණා. ලංකාවේ දැන් මේ වන විට තියෙන්නේ චීනෙන් ලැබුණු 106ක සයිනෝෆාම් එන්නතේ එන්නත් මාත්‍රා. ඒවා දැන් ජනතාවට ලබා දීමේ කටයුත්ත සිද්ධ කරනවා. ඉදිරියටත් සයිනෝෆාම් එන්නත ලැබීමට නියමිතයි. ස්පුට්නික් එන්නතේ මාත්‍රා 15,000ක් පමණයි ලංකාවට ලැබුණේ. ඒවා එන්නත්කරණය ඉවරයි. ඊට පස්සේ වැඩි වශයෙන් ස්පුට්නික් එන්නත් ලංකාවට ලබා ගන්න තමයි උත්සාහ කරන්නේ. රුසියානු රජයෙන් ඒ සඳහා ඇනවුම් කරලා තියෙනවා. සෙල්සියස් අංශක 20ක පමණ උෂ්ණත්වයක රඳවල තමයි මේ එන්නත්කරණ කටයුතු සිද්ධ කරන්නේ. ශීතදාම සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වෙන ලංකාවේ ශීතදාම අගයට වඩා අඩු අගයක් ස්පුට්නික් එන්නතේ උෂ්ණත්වය. ඉතින් ඒ අනුව ලැබුණු එන්නත් මාත්‍රා 15,000 ආකාරයෙන් එන්නත්කරණය කිරීමෙන් පස්සේ ඒ තව දුරටත් ලබා දෙන්න නියමිතයි. ලොකුම ප්‍රශ්න වෙලා තියෙන්නේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත. ඔබත් කිව්වා ඉන්දියාවේ නිෂ්පාදනය, ඉන්දියාවේ මේ කොවිඩ් ව්‍යාප්තියත් එක්ක තීරණය කරලා තියෙනවා වැඩි වශයෙන් ඉන්දියානුවන්ට ලබා දෙන්න මේ ඇස්ට්‍රාසෙනිකා එන්නත. ඒ වගේම ස්පුට්නික් එන්නත් ඉන්දියානුවන්ට ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. ඒත් එක්කම ලංකාවට දෙවෙනි මාත්‍රාව ලබා දෙන්න එන්නත් මාත්‍රා 106ක හිඟයක් තියෙනවා. ඉතින් ඉන්දියාවෙන් ලබා ගැනීම මේ වෙනුවට පැහැදිලිවම ගැටලුවක් වෙලා තියෙනවා ඉන්දියාවේ තත්ත්වයත් එක්ක. කොවැක්ස් පහසුකම යටතේ පොරොන්දු වුණු එන්නත් මාත්‍රා ප්‍රමාණය ලංකාවට ලැබුණේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානයත් එක්ක සාකච්ඡා කරලා කොවැක්ස් පහසුකම යටතේ යම් එන්නත් මාත්‍රා ප්‍රතෝගයක් ලබා ගන්න සූදානමක් තියෙනවා. ඒ වගේම ඇතැම් රටවල් වල මේ ඇස්ට්‍රාසෙනිකා එන්නත් අතිරික්ත මාත්‍රා ප්‍රමාණයක් ගබඩා වෙලා තියෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා. විශේෂයෙන් වෙනත් එන්නත් වර්ග සඳහා අනුමැතිය ලැබීමත් එක්ක ඇස්ට්‍රාසෙනිකා ලබා දෙන වයස් කාණ්ඩය වෙන්න පුළුවන්. සමහර විට ඔය රුධිර කැටගසින් සිද්ධින් එක්ක සමහර රටවල් භාවිතය යම් කාල සීමාවකට නතර කරලා තියෙනවා. එවැනි රටවල් වල තවදුරටත් මේ මොහොතේම භාවිතයට නොගන්නා එන්නත් මාත්‍රා තිබෙනවා නම් ඒ රටවල් වලින් ලංකාවට ගෙන්වා ගැනීමේ පෙර කටයුත්ත සාකච්ඡා කරලා තියෙන එක රාජතාන්ත්‍රික මට්ටමෙන් සිදුවන දෙයක්. ඉතින් බොහෝ දුරට බලාපොරොත්තු වෙන සෞඛ්‍ය අංශ ඒ එන්නත් මාත්‍රා ප්‍රමාණය ලබාගෙන ලංකාවට දැන් දෙවන එන්නත ලබා දෙන්න ඉන්න ඇස්වසනිකා පළමු එන්නත ගහපු ලක්ෂ 6ට ලබා දෙන්න පුළුවන් කියලා. ඒ නැතුව මේ මික්ස් ඇන් මැච් ක්‍රමය සම්බන්ධයෙන් උත් විවිධ පරීක්ෂණ සිද්ධ කරනවා. ඇස්වසනිකා ලබා දුන් අයට දෙවෙනි මාත්‍රාව විදිහට වෙනත් එන්නත් මාත්‍රාවක් ලබා දෙන්න, වෙනත් එන්නත් වර්ගයකින් දෙවෙනි මාත්‍රාව ලබා දෙන්න පුළුවන්ද කියන එකේ පරීක්ෂණ කටයුතු සිද්ධ වෙනවා. ඒවයේ ප්‍රතිඵලත් ඉදිරියේදී ලැබෙන්න නියමිතයි. මේක තමයි දැනට තියෙන තත්වය ලංකාවේ ඉන්නක් කරන වැඩ පිළිවෙල සම්බන්ධයෙන්.
දැන් අර මනෝජ් ඔබ සඳහන් කිරීමක් කළානේ ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් එන්නත ලබා දෙන්නට ඇතැම් රටවල් එකඟතාව පළ කරලා තියෙනවා කියලා. ඒ වැඩසටහන කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? මොන වගේ රටවල්ද ලංකාවට උදව් කරන්න ඉදිරිපත් වෙලා තියෙන්නේ?
ඔව්, දැන් ලංකාව අපිට දැනගන්න තියෙන විදිහට එවැනි එන්නත් මාත්‍රා වැඩිපුර තියෙන රටවල් එක්ක සාකච්ඡා කරමින් පවතිනවා. එතකොට එවැනි රටවල් කීපයක් වාර්තා වෙනවා. ඩෙන්මාර්කය, නෝර්වේ, ස්වීඩනය වගේ රටවල් එක්ක සාකච්ඡා කරනවා කියලා කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කරා. ඔස්ට්‍රේලියාවත් සමගත් එවැනි සාකච්ඡාවක නිරත වෙලා ඉන්නවා කියලා. එතකොට මේ ඉන්දුනීසියාව සම්බන්ධයෙන් කතා වෙනවා. ඉතින් මේ වගේ රටවල් වලින් යම් ආකාරයකින් ලබා ගන්න පුළුවන් නම් මේ මොහොතේම හදිසිය වුන් භාවිතා නොකරන අතිරික්ත ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ප්‍රමාණයන් තිබෙනවා නම් ඒව ලබා ගන්න තමයි උත්සාහ කරන්නේ. දැන් නිෂ්පාදනය කරන රටවලින් ඇනෝම් කරලා ලබා ගන්න බැරි තත්ත්වයක් තියෙන හින්දා රාජතාන්ත්‍රිකව රටවල් සමග සාකච්ඡා කරලා ලබා ගැනීමේ වැඩපිළිවෙල සහ කොවැක්ස් පහසුකම් යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් යම් ප්‍රමාණයක් ලබා ගැනීමේ උත්සාහයක් තමයි දැනට තියෙන්නේ.
පුළුවන්ම හතරට පමණ මෙම සංචරණ සීමාව
සමාවන්නේ. මේ ඇත්තටම අපිට අවශ්‍යතාවයේ තිබුණේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතාගේ හඬපටිය ඔබ වෙත ඊළඟට ඉදිරිපත් කරන්න. ඒ සූදානම් කරන අතරතුරේදී මේ මනෝජ්ගේ කතාව අතරතුරේදී එය හදිසිය ප්‍රචාරය වුණා සමාවන්නේ පිළිබඳව. ඇත්තටම දැන් ඔබත් කැමැති ඇති ඔබේ සමීපතමයන් ලංකාවේ සිටින නිසා කොහොමද මේ සංචරණ සීමා ක්‍රියාත්මක වීම දැන් මේ වෙනකොට අත්හිටුවන් ලැබුවා? එනම් සම්පූර්ණයෙන්ම ඉවත් කොට නැහැ. ඒ සම්බන්ධව වන තොරතුරු දැනගන්න අපි ඒ පිළිබඳව වන තොරතුරු දැන් ඔබට ඉදිරිපත් කරන්න සූදානම් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතාගේ ප්‍රකාශය හරහා මාධ්‍ය ප්‍රකාශය හරහා.
පුළුවන්ම හතරට පමණ මෙම සංචරණ සීමාව ඉවත් වෙනවා. ඒ අනුව හෙට දිනේ සිට සාමාන්‍ය පරිදි වැඩ කටයුතු සිදු වෙනවා. එසේ වෙතත් නැවත හෙට දිනේ රාත්‍රී 11ට සංචරණ සීමා ක්‍රියාත්මක වෙනවා. එය පසු දින උදෑසන 4ට අවසන් වෙනවා. අද දිනේත් හැඳුනුම්පත් අංක ක්‍රමය හෝ වෙනත් ක්‍රමයක් මත තම නිවෙස් වලින් පිටතට පැමිණීමට හැකියාවක් නැහැ. ජනතාව නිවෙස් තුළම රැඳී සිටමින් නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු කළ යුතුයි. හෙට දිනේදී හැඳුනුම්පත් අංක ක්‍රමය භාවිතා කරමින් පිටතට පැමිණීමට හැකියාව තිබෙනවා. එදිනෙදා රාජකාරී සඳහා පිටත්ව නොවන අයට ගමන් කළ හැක්කේ තමුගේ හැඳුනුම්පතේ අංක ක්‍රමයට අනුව ළඟම ඇති පාරිභෝගික ස්ථානයක් වෙත පමණයි. එවැගේම හෙට දිනය 17 වෙනිදා දිනය, ඒ අනුව ඔබගේ හැඳුනුම්පතේ ඔතු අංකයක් අවසාන අංකය ලෙස තිබෙනවා නම් 1, 3, 5, 7 හෝ 9 හෙට දිනේදී ඔබට ළඟම තියෙන පාරිභෝගික ස්ථානයක් වෙත ගමන් කිරීමට හැකියාවක් තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ ප්‍රකාශය කළේ ඊයේ දවසේ. ඒ අනුව තමයි ඔහු හෙට දින යනුවෙන් සඳහන් කළේ. ඇත්තටම අද දවස ඒ පිළිබඳවත් මතක් කොට සිටිනවා. ඊට අමතරව යම් කතාබහක් තියෙනවා මේ කොරෝනා තත්ත්වය සීක්‍රීන් පැතිරෙන අතරතුරදී මේ සංචාරකයන් ගෙන්නන්නේ කියලා. ඒ සම්බන්ධවත් යම් මතභේදාත්මක කතාබහ තියෙනවා. සංචාරක සංවර්ධන අධිකාරී අධ්‍යක්ෂ ජෙනරාල් තුමිය ධම්මික විජේසිංහ මහත්මිය මේ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමක් සිදු කළ තිබුණා.
සංචාරක බුබුල කියන සංකල්පය ඇතුලේ අපි සේෆ්‍රන්සකිව සර්ටිෆයිඩ් ලෙවල් 1 හෝටල කියන කොටසක් තමයි අඳුනගෙන තියෙන්නේ මේ සංචාරකෙන්ද සේවා සපයන්න. එතකොට ඒගොල්ලෝ දවස් 14ක් මේ බුබුල තුල ඉන්න ඕනේ. ඒ දවස් 14 තුලදී ඒගොල්ලන්ට එක ලෙවල් 1 හෝටලයකින් තවත් ලෙවල් 1 හෝටලයකට මාරු වෙන්න හැකියාව තියෙනවා. හැබැයි අර සංචරණ සීමාවලදී අපිට ගොඩක් වෙලාවට වාර්තා වුණා මෙහෙම සංචරණය කරන්න අවස්ථාව දෙන්නේ නැහැ, සමහර තැන්වලදී බාධා පැමිණෙනවා කියන එක. ඒ නිසා තමයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගෙන පොලිස් කොත්තුමාගෙන ඉල්ලා හිටියේ අපේ සංචාරක කර්මාන්තය හඳුනාගෙන තියෙනවා අපනයන කර්මාන්තයක් විදිහට. ඒ නිසා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කරපු චක්‍රලේඛයේ අපිවත් ඇතුල් කරන්න මේ සංචරණ සීමාවන් තුලදී පවා පළාත් අතර සංචරණය කරන්න හැකි අංශයක් විදිහට කියලා. ඒ අනුව තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ.
හොඳයි, අපි එහෙමනම් ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළායින් අනතුරුව අනිකුත් කාරණා කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරන්නට සූදානම්. ශ්‍රී ලංකාවේ වත්මන් නීතිපතිවරයා දප්පුල දලිවේරා මහතා නබෝ දිනකින් විශ්‍රාම යාමට නියමිතයි. ඉන් අනතුරුව කවුද මීළඟට පත්වන නීතිපතිවරයා? ඒක එක ප්‍රශ්නයක්. දපුල දෙලිවේ රමහතා පිළිබඳව සඳහන් කරද්දී පසුගිය සතියේදී ඔහු පිළිබඳව ටිකක් වැඩියෙන් කතා බහ වුණා. මොකද ඔහු විශ්‍රාම යන්නට කලින් පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුතු අයට එරෙහිව නඩු පැවරීමට තමන්ට හැකියාවක් නැහැ කියලා ඔහු යම් ප්‍රකාශයක් සිදු කළා තිබුණා. මේ පිළිබඳව වැඩිතර තොරතුරු මම මීළඟට ඔබෙන් දැනගන්න කැමතියි.
මේ සාක්ෂි ප්‍රමාණවත් නොවීම සම්බන්ධයෙන් නීතිපතිවරයා පොලිස් ප්‍රතිවරයාට දීර්ඝ ලිපියකින් ලිඛිතව දැන්වීමක් කරලා තියෙනවා. ඒ අනුව පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් පස් දෙනෙක් සම්බන්ධයෙන් විමර්ශන අසම්පූර්ණයි කියලා ප්‍රධාන වශයෙන් අවධානයට යොමු කරලා තියෙනවා. මොහමඩ් ඩාසින්, මොහමඩ් රිස්වාන්, මොහමඩ් වකාන් යුනුස්, මොහමඩ් නසාන්, පාවුල් හමීද්, හසීම් මොහමඩ් මෙන්න මේ අයගේ විමර්ශන අසම්පූර්ණයි කියලා දන්වලා තියෙනවා. ඊට අමතරව තවත් 29 දෙනෙක් සම්බන්ධයෙන් විමර්ශන ඒවා අවසානද නැද්ද කියලා තහවුරු කරන්නත් ඉල්ලීම් කරලා තියෙනවා. ඊට අමතරව මේ වෙනකොට විමර්ශන ආරම්භ කරලා තියෙන හරි විමර්ශන උද්ෘත ඉදිරිපත් කරන්න පුළුවන් හරි පාස්කු ප්‍රහාරයට සම්බන්ධ එම නැත්තම් ඊට අනුබද්ධ සිද්ධීන් වලට සම්බන්ධ වෙනත් සැකකරුවන් ඉන්නවාද, ඒ කවුද ඉන්නවා නම් ඒ විමර්ශන වල උද්ෘත ඉදිරිපත් කරන්න කියලා නීතිපතිවරයා පොලිස් ප්‍රතිවරයාට දන්වලා තියෙනවා. ඒතකම විශේෂයෙන් නීතිපතිවරයා අවධානය යොමු කරලා තියෙනවා මේ පවතින තත්ත්වයත් එක්ක පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු සැකකරුවන්ට එරෙහිව අභිචෝදනා පත්‍ර ගොනු කරන්න තමන් විශ්‍රාම යන්න කලින් එමන්ද තම මහාධිකරණවල නඩු කටයුතු ආරම්භ කරන්න තමන්ට නොහැකි කියලා මේ ලියකියවිලි අසම්පූර්ණ වීමත් එක්ක මේක තමයි ඍජුව නීතිපතිවරයා පොලිස් ප්‍රතිවරයාට යවපු ලිපිය. ඊට පස්සේ මාධ්‍යවේදීන් ප්‍රශ්න කරා ලංකාවේදී මහජන ආරක්ෂක ඇමතිතුමා සරත් වීරසේකර ඇමතිතුමාත් එක්ක දැන් මේ නීතිපතිවරයාගේ ප්‍රකාශය අනුව මොකද්ද සිද්ධ වෙන්නේ කියලා ඒ අනුව අමාත්‍යවරයා කිව්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මේ ගැන වාර්තාවක් ඉල්ලලා තියෙන වාර්තාව ලැබුණම වැඩි විස්තර ලබා ගන්න පුළුවන් බොහෝ දුරට අද දිනේ වගේ වාර්තාව ලැබෙවි කියලා. කොමුණක් මීට මාස කීපයකට කලින් 32 දෙනෙකුට එරෙහිව නඩු දාන්න වාර්තා ලබා දුන්නා. අපරාධ පරීක්ෂණ නිලධාරීන් නීතිපතිවරයාගේ නිලධාරීන් එක්ක සම්බන්ධ වෙලා මාස කීපයක් කටයුතු කළා. නීතිපතිතුමාගෙනුත් කලින් නැවුවට පස්සේ ජනාධිපති විමර්ශන කොමිෂමේ වාර්තාවක් එනකන් ඉන්න ඕන කියලා කිව්වා. දැන් ජනාධිපති කොමිෂමේ වාර්තාවක් ලැබිලා මාස දෙකක් විතර වෙනවා. එතකොට මේ කියන්නේ විත්තිකරුවන් කීප දෙනෙක් ගැනද කවුරුහරි එක්කෙනෙක් ගැනද කියන එක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසුවා. ඒ තොරතුරු ලැබුණට පස්සේ කියන්න පුළුවන් කියන කාරණය මහජන ආරක්ෂක ඇමතිවරයා සඳහන් කළා.
හොඳයි, නීතිපතිවරයාගේ මේ ප්‍රකාශය පිළිබඳව මාධ්‍යයට කරුණු ඉදිරිපත් කළා ඔහුගේ මාධ්‍ය ප්‍රකාශිකාව ලංකා ජයරත්න මෙනවිය.
ගරු නීතිපතිතුමා විසින් දැනුම් දෙනු ලබන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු සැකකරුවන්ට එරෙහි අධිචෝදනා පත්‍ර ගරු නීතිපතිතුමා විශ්‍රාම යාමට පෙර මහාධිකරණවල ගොනු කර නඩු කටයුතු ආරම්භ කිරීම සිදු කළ නොහැකි බවයි. ඊට හේතු වන්නේ පාස්කු ප්‍රහාරයට අදාළ සියලු සැකකරුවන්ගේ විමර්ශන මෙතෙක් අවසන් කර නොමැති තත්ත්වය මතය. ගරු නීතිපතිවරයා විසින් මෙම මාස 12 වන දින පොලිස් ප්‍රතිවරයා වෙත පිටු 130 කින් සමන්විත ලේඛනයක් මගින් අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයට සහ කුමන්ත්‍රණයට අදාළ සැකකරුවන් 42 දෙනෙකු සම්බන්ධයෙන් පිළියෙල කරන ලද සාක්ෂි සම්පිණ්ඩනයක් ඉදිරිපත් කරන ලදී. එමගින් ප්‍රධාන වශයෙන් කාරණා තුනක් සම්බන්ධයෙන් විමසා සිටින ලදී. පළවන කාරණා වන්නේ සැකකරුවන් 42 දෙනෙකුට එරෙහිව අධිකරණයකදී ආවේශ කරගත හැකි සියලුම සාක්ෂි මෙම ලේඛනයේ අන්තර්ගත වී ඇද්දයන්නත්. දෙවන කාරණා වශයෙන් මෙම සාක්ෂි සම්පිදනයට අමතරව එම සැකකරුවන්ට එරෙහිව අධිකරණයකදී ආවේශ කරගත හැකි වෙනත් සාක්ෂි විමර්ශනයන්හි හෙළිදරව් වී ඇද්ද යන්නත්, එසේ නම් එම සාක්ෂි කවරේද යන්නත්, එසේම සැකකරුවන් 5 දිනක සම්බන්ධයෙන් විමර්ශන අසම්පූර්ණ බවට අවධානයට යොමු කරන ලදී. එම සැකකරුවන් වන්නේ මොහමඩ් ආසිම්, මොහමඩ් රිස්වාන්, මොහමඩ් වකාර් යූනුස්, මොහමඩ් ෆසාන්, ෂාවුල් හමීඩ්, හමීස් මොහමඩ් යන සැකකරුවන්ය. ඉහත විමසීම් වලට අමතරව තවත් සැකකරුවන් 29 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන අවසන්ද නොමැති දෙයන්න තහවුරු කරන ලෙසටද වැඩිදුරටත් දන්වා ඇත. ඉහත ලේඛනයේ සඳහන් සැකකරුවන් 71 දෙනාට අමතරව මේ වන විටත් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති හෝ විමර්ශන උද්ෘත ඉදිරිපත් කර නොමැති පාස්කු ප්‍රහාරයට සහ ඊට අනුබද්ධ සිද්ධීන් වලට සම්බන්ධ වෙනත් සැකකරුවන් සිටීද, ඒ අය කවුරුන්ද, එසේ සිටී නම් එක් සිද්ධීන් වලට සම්බන්ධ වෙනත් සැකකරුවන් සිටීද, ඒ අය කවුරුන්ද, එසේ සිටී නම් එකී විමර්ශන උද්ෘතද ඉදිරිපත් කරන ලෙසට ගරු නීතිපතිවරයා විසින් පොලිස් ප්‍රතිවරයාට වැඩිදුරටත් උපදෙස් ලබා දීමක් සිදු කර ඇත.
හොඳයි, මේ සම්බන්ධව අදහස් විමසීමක් කළ මහජන ආරක්ෂක අමාත්‍යවරයා සරත් වීරසේකර මහතාගෙන් මේ ඔහු ඒ සම්බන්ධව දක්වපු අදහස්
ප්‍රකාශ කරලා තියෙනවා කියලා දැනගන්න ලැබුණා. ඉතින් මම හතරල් පරිශ්‍ර දෙපාර්ට්මන්ට්ෙන් ඇහුවා, ඒ ගැන වාර්තාවක් ඉල්ලලා තියෙනවා. දැන් මම හිතන්නේ ඒ වාර්තාව ලැබුණාට පස්සේ මට පුළුවන් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්න. මම දැන් වත්ව මීට මාස කීපයකට පෙර තමයි අපි පාසල් පහර සම්බන්ධයෙන් 35 විරුද්ධව නඩු දාන්න අවශ්‍ය කරන සියලුම වාර්තා ලබා දුන්නා. දැන් මේක අලුත් ප්‍රවණතාවයක්. ඒ සම්බන්ධයෙන් මම දැන් අපරාධ ශිෂ්‍ය දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් එල්ලුවා. දැන් මොවුන් එන සතිය ඇවිල්ලා මාව හම්බ වෙයි. ඊට පස්සේ මට පුළුවන් වෙයි වැඩිදුර විස්තර පවසන්න.
දැන් මේ ශ්‍රී ලංකාවේ ඇති වෙලා තියෙන කොවිඩ් තත්ත්වයත් එක්ක පාර්ලිමේන්තු කටයුතු පැවැත්වෙන්නේ කොහොමද කියලා තොරතුරු දැනගන්න කැමතියි. මොකද පාර්ලිමේන්තුවේ අත්‍යවශ්‍ය පනත් නීති කෙටුම්පත් සම්මත කර ගැනීම සඳහා වන ඒ අවස්ථාව වෙනස් වන්නට ඉඩ තියෙනවා මේ අලුත් සංශෝධනත් එක්ක. අපිට මතකයි අපි ගිය සතියේදී කතා බහ කළා මේ වරාය ආර්ථික කොමිසම් පනත් කෙටුම්පත එසේත් නොමැතිනම් පෝට් සිටි බිල් එක සම්බන්ධව විවාදය පවත්වන්නට නියමිතයි කියලා පාර්ලිමේන්තුවේදී මේ සතිය තුළදී මට මතක විදිහට. මං කැමති ඒ සම්බන්ධව තියෙන දින නියම වීම් ඇතුළු තොරතුරු දැනගන්න පාර්ලිමේන්තුව පැත්තෙන්.
ඔව්, දැන් මේ අදින් ආරම්භ වෙන සතියේ පාර්ලිමේන්තු රැස්වීම දවස් තුනක් තියන්න කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ තීරණය කරලා තියෙනවා. මේ COVID-19 සෞඛ්‍ය රෙගුලාසිය අනුකූලව තමයි පාර්ලිමේන්තු කටයුතු සිද්ධ වෙනවා කියලා පාර්ලිමේන්තු මහලේකම්වරයා කිව්වේ. එතකොට කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා 50 19-20 කියන දවස් දෙකේම විවාදයට ගන්න තීරණය වෙලා තියෙනවා. ඒ අනුව මේ 19 වෙනිදා උදේ 10 ඉඳලා හවස 5:00 වෙනකන්, මේ 20 වෙනිදා උදේ 10 ඉඳලා හවස 4:00 වෙනකන් මේ විවාදය පවත්වනවා. ඒත් එක මේ දවස් දෙකේ මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න වෙනුවෙන් වෙන් කරන කාලය ලබා දෙන්නේ නැහැ කියලා තීරණය කරලා තියෙනවා. එතකොට සම්පූර්ණ දවස් දෙකේම පෝට් සිටි පනත සම්බන්ධයෙන් වෙන විවාදයේ ක්‍රියාත්මක වෙනවා. පළවෙනි පාර්ලිමේන්තු රැස්වීම දවස වන 18 වෙනිදා පාර්ලිමේන්තු රැස්වීමේදී මුදල් පනත යටතේ තියෙන රෙගුලාසියක්, මුදල් පනත යටතේ නියෝග දෙකක්, වරාය සහ ගුවන්තොටුපළ සංවර්ධන පනත යටතේ නියෝගයක්, විශේෂ වෙළඳ බහණ්ඩ බදු පනත යටතේ නියම 8ක්, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියම 2ක්, විදේශ විනිමය පනත යටතේ නියෝගයක් විවාදයට ගන්න නියමිතයි. එද්බට ඒ කියන්නේ 18 වෙනිදා උදේ 10 ඉඳලා පෙරවරු 11 වෙනකන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කරන්න තීරණය කරලා තියෙනවා. එදාම හවස 4:00 පාර්ලිමේන්තුව කල් තබලා 5:00 වෙනකන් සභාව කල් තැබීමේ විවාදය පවත්වන්න නියමිත වෙලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. එතකොට ඒ අනුව තමයි මේ සතිය දින 3කට පමණක් සීමා වෙලා පාර්ලිමේන්තු රැස්වීම ක්‍රියාත්මක වෙන්නේ.
ඒ වගේම මේ නඩු කැඳවීම සම්බන්ධවත් තොරතුරු දැනගන්න කැමති. මොකද අපි දන්නවා බැඳුම් කර නඩුව කැඳවීමට නියමිත වෙලා තිබුණා. ඒ වගේම පාස්කු ප්‍රහාරය හා සම්බන්ධව සැකපිට මේ වෙනකොට අත්අඩංගුවේ පසු වෙන CID එකේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ නඩුව කැඳවන්නට නියමිත වෙලා තිබුණා. දැන් නඩු කටයුතු සහ නඩු කැඳවීම සම්බන්ධව දින නියම වීම පිළිබඳව මොන වගේ තොරතුරුද වාර්තාවන්නේ?
දැන් මේ මහබැංකු බැඳුම් කර වංචාවට අදාළව හිටපු මුදල් ඇමති රවි කරුණානායක එක්කම විත්තිකරුවන් 11 දෙනාට නීතිපතිවරයා ගොනු කරලා තියෙන නඩුව මේ මාසේ 16 වෙනිදා කැඳවන්න කියලා 11 වෙනිදා තීරණය කළා. හැබැයි 11 වෙනිදාට පස්සේ හදිසියේ තමයි දැඩි සංචරණ සීමා යටතේ මේ කටයුතු ක්‍රියාත්මක වුණේ. ඒ අනුව ඒ නඩු කැඳවීම ඉදිරියේදී දින ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. අත්‍යවශ්‍යම නඩු කටයුතු කිහිපයක් හැරුණාට පස්සේ ඉතුරු නඩු පැමිණිලි විත්ති පාර්ශවය සහ නීතිඥවරුන් කැඳවීමකින් තොරව දින ලබා දෙන්න තීරණය කරලා කියලා 10 දවසේ වාර්තා වුණා. කොමනත් මේ දවස්වල මේ කොවිඩ් ව්‍යාප්තිය නිසා අධිකරණ සේවා කොමිසම නිකුත් කරලා තියෙන චක්‍රලේඛ අනුව නඩු කල් දාන්න තීරණය කරලා තියෙන හින්දා මේ නඩුවත් කල් දැම්ම 16 වෙනිදාට. නමුත් 16 වෙනිදා විශේෂ ප්‍රශ්නයක් මතු වුණා. එතකොට එයට ඉදිරියේ දින ලබා දෙන්න නියමිතයි. ඒත්කම අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් භාරයේ පසු වෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයා ශානි අබේසේකර මහත්මයා අපමත මුදාහරින්න කියලා ඉල්ලලා ගොනු කරලා තියෙන ප්‍රතිශෝධන පෙත්සම විභාග කරන්නත් 19 වෙනිදා අභියාචන අධිකරණයේ දින නියම කරලා තියෙනවා. ඔහු වෙනුවෙන් පෙනී හිටපු නීතිඥවරයා අධිකරණයට කිව්වේ තමන්ගේ සේවාදායක අසනීප තත්ත්වයේ පසු වෙන හින්දා මේ පෙත්සම විභාගයට දිනයක් නියම කරන්න කියලා. ඒ අනුව මේ පෙත්සම 19 වෙනිදා විභාගයට ගන්න නියමිත වෙලා තියෙනවා. දැනට මරණ දඬුවම හිමි වෙලා ඉන්න හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට එරෙහිව තිබුණු නඩුවකදී අසත්‍ය සාක්ෂි නිර්මාණය කරලා ඒ නඩුවට නීති විරෝධී විදිහට විනියවි හඳුන්වා දුන්නා කියලා චෝදනා කරලා තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු CID අධ්‍යක්ෂවරයාට ඉරහිව මේ නීතිය ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ඔහු අධිකරණයට අරගෙන රක්ෂිත බන්ධනාගාරගත කළේ. ඒ අනුව ඒ නඩු ඉදිරියේ පවත්වන්න නියමිතයි. 19 වෙනිදා නඩුව කැඳවාවේ දැනට තියෙන තත්ත්වය අනුව යම් ආකාරයකින් ඉහත නිර්ණායකයාට කැඳවීමක් කරවමින් බැඳුම් කර නඩුව සම්බන්ධයෙන් දිනයක් ඉදිරියේ ලබා දෙන්නත් නියමිතව තියෙනවා.
මම තව එක පොඩි ප්‍රශ්නයක් අහන්න කැමතියි මනෝජ්. දැන් අපි දන්නවා මේ 2009 වසරෙන් පස්සේ හැම අවුරුද්දෙම මේ මාසේ 19 වෙනිදා විශේෂත්වයක් තියෙනවා. ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේ ජයග්‍රහණය ලැබූ දිනේ විදිහට විජයග්‍රහණයේ සැමරුම නමින් මේක නොයෙක් ආකාරයෙන් සැමරීමට ලක් කළා පසුගිය වසරවල. දැන් මෙවර ඒ සඳහා යම් සූදානමක් තියෙනවද? දැන් අපි දන්නවා කොවිඩ් තත්ත්වය යටතේ යම් යම් සීමා කිරීම් තියෙනවා. නමුත් සුළු වශයෙන් හෝ මේ සම්බන්ධයෙන් සැමරුමක් සඳහා ලංකාවේ සූදානමක් තියෙනවද? කොහොමද ඒ තත්ත්වය?
ඒ සම්බන්ධයෙන් දින නියම වීමක් හෝ උත්සව කටයුත්තක් පිළිබඳව සූදානමක තොරතුරු නැහැ. ඒකට හේතුව තමයි මේ කොවිඩ් 3 වෙනි රැල්ල නිසා මේ මාසේ 12 වෙනිදා ඉඳලා 31 වෙනිදා වෙනකන් පොදු ක්‍රියාකාරකම් වලට තහනමක් පනවලා තියෙනවා. සියලු උත්සව සාද වැනිදේ සංවිධානය කිරීම තහනම්. එවැනි පසුබිමක් ඇතුළු තමයි මේ මාසේ 31 වෙනිදා වෙනකන් කටයුතු සිද්ධ වෙන්නේ. ඒ අනුව විජයග්‍රහණයේ සැමරුම පිළිබඳව උත්සව සංවිධාන කටයුත්තක් පිළිබඳව මේ වන විට එහෙම සූදානමක් නැහැ.
අපි එහෙමනම් ස්තුතිවන්ත වෙනවා මනෝජ් මේ ගෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ තතු විත්ති පිළිබඳව තොරතුරු දැනුම් දීමට, මෙවරත් අප සමග සම්බන්ධ වීම පිළිබඳව. අපි එහෙමනම් යලිත් හමු වෙමු ලබන සතියේ සඳදා සුපුරුදු ලෙසින්. ආයුබෝවන්, බොහොම ස්තුතියි.
ආයුබෝවන් දිලෝකේ බොහොම ස්තුතියි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.